Dr. Harshadi Selva.
Bhavishwati Katanayakatumani, Mama Apehita Mitra Amatya Achara Bandula Gunawardhana Etumage Katavata Samandunna, Etuma Kiyapu Karana Walata Mama Pilithuru Denna Balapuruthu Wenawa. Namuth Ita Kalin Wedagath Deyak Thiyenawa Katanayakatumani Visindaganna. E Tamai Api tarka kara giya parliamentu sasivareedi giya para api hambuvecha welawae may palawelinda indala agosto maase 31 wenda wenakan rajaya mudal viyadan kare kohomada kiyana eka pilibandawa neethimaya tattwaya mokadda api pahedili karala dunna metuma kiywa wage me vivasthave thiyenawa 148 Mudal Pilibanda Sampurna Baleti and a Parliament. Etakota Atru Samata Ginumakweva, Visardana Ginumakweva, Ayava, Eka Samata Karanoni may Parliament. May Parliament in Samata Karahama, a Mudal Amati Vareage, Warrant Palapatra, Kasankarahama Tamai, Lekam Vareade, a Mudal Vedankarana, Hekiavakti. Then Katanayakatumani. May maase palawenda indala agosto maase 31 wenda wenakan me parlimentuwa kisima vidiyakata me rate mudal viyadan karanna anumatiyak deela neha mudal amathiwareya warrant balapatrayak assan karala neha ehemana bandula gunawardana amathiwareya kiyapu me bandu sanshodana karanna e kala parichchedaya thula kohomada karanne වියදම් කරන්න පාර්ලිමේන්තුවෙන් අනුමැතියක් ලැබිලා නැති අවස්ථාවක
මගේ උගත් මිත්‍ර ආචාර්ය හර්ෂන් සිල්වා මහතා කියනවා එහෙම වොරන්ට් එකකට අසම් කළා නැහැ කියලා මම ඉතා පැහැදිලිව වගකීමෙන් මේ ගරු සභාවට කියනවා විසර්ජන පනත් කැටුම්පතක් ඉදිරිපත් නොකළ අවස්ථාවේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 155 3 වගන්තියට අනුව ජනාධිපතිවරයාට පැවරෙන බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් වොරන්ට් එකට අත්සන් කළා තිබෙනවා.
අනාගල්ලා මේ AAAA 155 3 එහෙම කිසිම දෙයක් නැහැ. 155 3 තියෙන වෙන කතාවක්. කොහෙද යන්නේ? නෑ නෑ අර පැනලා දුවනවා. 155 3 කියනක මම කියවන්න. 155 3 තියෙන්නේ අනුවිවස්ථා යටතේ කරලා දා අභියාචනයක් මත දෙනී එකම නීතිය නියම වෙනස් කිරීම සුළු වශයෙන් වෙනස් කිරීම ස්ථිර කිරීමේ හෝ සම්බන්ධයෙන් විධාන නිකුත් කිරීමේ බලය කොමිෂන් සභාවට ඇත්තේ කියලා. අඩුම ගානේ ජනාධිපති ගැනවත් කියලා නැහැ. කොමිෂන් සභාවක් ගැන 155 3 කියන්නේ. මොකක් හරි දෙයක් කියලා දුවලා යනවා. එහෙම කරන්න බෑ. මොකද මේ ගරු සභාවට තමයි තියෙන්නේ සම්පූර්ණ බලය 148 න් දීලා තියෙන්නේ. එතකොට කතානායකතුමා ඔබතුමාට වගකීමක් තියෙනවා. මේ රජයේ සල්ලි කියලා දෙයක් නැහැ. බඳුළු ගුණවර්ධන ඇමතුමා කිව්වා වගේ බදු ගහලා ගන්න ජනතාවගේ සල්ලි අපි වියදම් කරන්න. ජනතාවගේ සල්ලි වියදම් කරන්න ජනාධිපතිතුමාට හිතුමතයට කරන්න බෑ. ඒක විවස්ථාවේ ඉතාමත්ම පැහැදිලි. 148 න් 100 ඒ සම්පූර්ණ බලය දීලා තියෙන්නේ පාර්ලිමේන්තුවට. අපි ඒක එදා ඉදිරිපත් කරා. මේ තර්කය ඉදිරිපත් කරා. නමුත් ඔබතුමාවත් කිසිම කෙනෙක් ඒවට පිළිතුරු දුන්නේ නැහැ. එතකොට එහෙමනම් කොහොමද භාණ්ඩාගාරයේ ලේකම්වරයා මේ මුදල් වියදම් කරන්නේ? කො වරන් බලපත්‍රය අපිට පුළුවන්ද මේ මුදල් ඇමතිවරයාට එහෙමත් නැත්නම් ඔහු වෙනුවෙන් ඉදිරිපත් වෙන කිසිම කෙනෙක්ට මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න මුදල් ඇමතිවරයා අත්සන් කරපු වරන් බලපත්‍රය කො වරන් බලපත්‍රය කතානායකතුමනි මම ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා අද හන්දෑවට පුළුවන් ඒක ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් හෙට ඉදිරිපත් කරන්න පුළුවන්. අපිට අයිතියක් තියෙනවා. මොකද අපි ඉදිරිපත් අපි නියෝජනය කරන්නේ මේ රටේ මහ ජනතාව. ඔවුන්ගේ බදු මුදල් වියදම් කරන්න නම් මේ පාර්ලිමේන්තුවෙන් අනුමැතියක් දෙන්න ඕන. එතකොට කොහේ වරන්ට් එක? ජනාධිපතිතුමාට ඒ වරන්ට් එක අත්සන් කරන්න පුළුවන් කියලා මේ ව්‍යවස්ථාවේ කොහෙවත් නැහැ. තියෙනවා නම් පෙන්වන්න. තියෙනවා නම් පෙන්වන්න. මම අභියෝග කරනවා මේ 140 ගණනක් වෙන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට ඉස්සරහා ඉන්න කට්ටියට හෝ පිටිපස්සේ ඉන්න කට්ටියට මේ විවස්ථාවේ තියෙනවා නම් ජනාධිපතිවරයාට වොරන්ට් එක අස්සම් කරන්න පුළුවන් කියලා පෙන්වන්න. නැතුව මෙතන මේ මොකක් හරි කියලා 155 තුනේ තියෙනවා කියලා මේ දුවලා ගිහිල්ලා එහෙම හරියන්නේ නැහැ. මොකද අපි කාටවත් වගකීමක් තියෙනවා. ඉතින් ඒ නිසා මම නැවතත් ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා. අපි කිව්වේ මෙහෙම දෙයක්. අපි කාටවත් තේරෙනවා කොරෝනා වෛරස් වසංගත කාලේදී අපිට ඒ බලාපොරොත්තු වෙච්ච විදිහට වැඩ ටික කරගන්න බැරි වුණා. පාර්ලිමේන්තුවේ ඡන්ද කල් ගියා. ඒකට අපි ඒක අපි මේ දඩමීමා කරගන්නේ නැහැ. අපිටත් ඒක තේරෙනවා. අපි ඒ කාලේදී වගකිය යුතු විපක්ෂයක් හැටියට ඒ පිළිබඳව මහලකොට කෑ ගැහුවේ නැහැ. නමුත් අපි ඉල්ලුවේ මොකද්ද? අපි ඉල්ලුවේ විශේෂ පනතක් ගේන්න මේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවට ගෙනල්ලා කියන්න. අපි කුහකයෝ නෙමෙයි. ගෙනල්ලා කියන්න මේ ප්‍රශ්නේ නිසා අපිට මේක කරගන්න බැරි වුණා. දැන් අපි මේ පාර්ලිමේන්තුවට දිය යුතු ඒ වගකීම ලබා දෙනවා. ඒ නිසා කරුණාකරලා පහුගිය මාස 3ට මේ වොරන්ට් එක අස්සම් කරා. ඇයි ඒක කරන්න බැරි? ඇයි බැරි ඒක කරන්න? මොන නීතියෙන්ද ඒක තහනම් කරලා තියෙන්නේ? ඒ නිසා වගකීමක් තියෙනවා. පාර්ලිමේන්තුව තාම 20 සංශෝධනය ගෙනල්ලා මේක රබර් සීල් එකක් කරලා නැහැ. තාම මේ පාර්ලිමේන්තුවට 148 යටතේ මේ බලය තියෙනවා. ඉතින් ඒ නිසා නිකම් මෙතන නොයෙකුත් දේවල් කියනවට වඩා මං හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ කතා කළ යුත්තේ මේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්ගේ තියෙන ඒ විවස්ථාවෙන් දීලා තියෙන වගකීම ඉෂ්ට කරන විදිහට වැඩ කරන එක කියලා මම මතක් කරන්න කැමතියි. ඊළඟට මෙතුමා නොයෙකුත් දේවල් කිව්වා. නමුත් ওই විදිහට රට සුඛිත මුදිත වුණා නම් අපේ රටේ දුප්පත් මිනිස්සු ඉන්න විදියක් නැහැ නේද? අද වෙනකොට මේ ඔය කියන විදියට රට සංවර්ධනය වුණා නම් ඔය කියන මේ ආර්ථික මේ වර්ධන වේගය ලැබුණා නම් කොහෙද කියන්නේ? මේ එතුමා කියපු මහ බැංකු වාර්තාවෙම තියෙනවා යුද්ධෙන් පස්සේ අවුරුදු කිහිපයක් මේ රට ශීඝ්‍රයෙන් සංවර්ධනය වුණා. උතුරු නැගෙනහිර ඒ සියලු මේ ප්‍රදේශ ඒ සංවර්ධන ක්‍රියාවලියට දායක වෙච්ච නිසා. නමුත් මොකද වුනේ? ජාතික නිෂ්පාදනය 2013 වෙනකොට 3.4% කඩාගෙන වැටුණා. 3.4% කඩාගෙන වැටුණා. එතකොට මේ 2013. එතකොට 2013 මේ කියන විදිහට 6.7-8 ගියා නම් මේ මහ බැංකුවේ වාර්තාවේ තියෙන අලි බොරුනේ. මේ මිනිසුන්ට මේකට මේ කතා කරලා අහන්න එපා. ඇයි මෙහෙම බොරු ලියන්නේ කියලා. ඉතින් ඒ නිසා ඔය කියන රෝසමල් කතා නෙමෙයි යථාර්ථය ඊට වඩා ගොඩක් වෙනස්. ඉතින් අනිත් දේ තමයි බන්දුල ගුණවර්ධන මහතුමා කිව්වා ඉතිහාසයේ කිසිම දවසක මේ ප්‍රාථමික ශේෂයේ හෝ ජංගම මේ ගිනුමේ මේ ධනාගයක් තිබුණ නැහැ කියලා. මේ අතිරෙක්තයක් තිබුණ නැහැ කියලා. ශේෂ මේ තිබුණේ හැමදාම මේ හිඟයක් කියලා. මොකද්ද ප්‍රාථමික ශේෂය කියලා කියන්නේ? ප්‍රාථමික ශේෂය කියලා කියන්නේ අපිට ලැබෙන ආදායම් වලින් අපි අඩු කරෝතින් අපිට කරන්න තියෙන වියදම් සහ ඒකෙන් අයින් කරෝතින් එහෙම අපි කලින් ගත්ත ණය වලට ගෙවන්න තියෙන පොලිය අන්න තියෙනවා එතන ප්‍රාථමික ශේෂය. ඒක ඇත්ත වශයෙන්ම එතුමා කියන කතාව බොහෝ දුරට හරි. 1950 ඉඳන් මේ වාර්තාවේ තියෙනවා දත්ත. 1954-55 කාලේ ඊළඟට 1992 විතරයි තිබිලා තියෙන්නේ මේ ශේෂය. මේක මේ අතිරික්තය. ඊළඟට අතිරික්තයක් තිබුණේ 1990 මේ සමා වෙනා 1992 54 55 92 ඊට පස්සේ තිබුණේ 2017 සහ 2018. 2017 රුපියල් මිලියන 2071කුත් 2018 රුපියල් මිලියන 91,421කුත් අතිරික්තයක් තිබුණා. ඉතින් ඇයි මේව බොරු කියන්නේ? එතන සමහරුන්ට මේක දෙන්න ගන්න බැරි නිසා මිනිස්සු නොමග යනවා. ඒ කට්ටිය හිතනවා මේ ආර්ථිකය ඉතාමත්ම හොඳට කළමනාකරණය කරලා තියෙන වෙන කණ්ඩායමක් කියලා. මෙතන අද මංගල සමරවීර ඇමතුමා නැහැ. නමුත් එතුමා කරපු හොඳ දේවල් අපිට කියන්න බෑ එතුමා කරේ නැහැ කියලා. ඉතින් ඒ නිසා කරු කතානායකතුමනි මේ ආර්ථිකය කළමනාකරණය කරගන්නවා කියන එක එච්චර ලේසි දෙයක් නෙමෙයි. නමුත් හරි දෙයක් වුණා නම්, හොඳ දෙයක් සිද්ධ වුණා නම් ඒක පිළිගන්නත් දේශපාලන කෝණයකින් බලන්න නැතුව පුළුවන් වෙන්න ඕනේ. මොකද ඇත්ත කතා කරනවා නම් අනිත් දේ තමයි. අද බදු ගැන කතා කරන්නේ. දැන් ලෝකේ අඩුම බදු ලැබෙන රටක් හැටියට ලංකාව මේ නම් කරලා තිබුණා 2014 වෙනකොට. එතුමා කියපු කතාව හරි. මිනිසුන්ගෙන් බදු අරගෙන තමයි අපි වියදම් කරන්නේ. අධ්‍යාපනයට, සෞඛ්‍යයට මේ හැම දෙයකටම වියදම් කරන්න නම් බදු ගන්න ඕන. එතකොට බදු සාමාන්‍යයෙන් අපේ වගේ රටක 100% ජලදේශ නිෂ්පාදනයට සාපේක්ෂව 120%ක් 25%ක් වමන ප්‍රමාණයක් තියෙන්න ඕන. ඒක තමයි පිළිගත සම්ප්‍රදාය. එහෙම තිබුණා. අවසානයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලය අවසන් වෙනකොට ඒක අඩුම තැනට, අපේ ඉතිහාසයේ අඩුම තැනට ආවා. කීයද? 11.6යි. ඒක තියෙන්නේ මේ මහ බැංකුවේම වාර්තාවේ. කිසිම දවසක මේ මහ බැංකුව පටන් ගත්ත දවසේ ඉඳන් කිසිම දවසක කතානායකතුමනි මෙවැනි අඩු අගයකට බදු එකතු කිරීම තිබුණේ නැහැ. 111.6ක් ආවහම කොහොමද අපි රටක් ගෙනියන්නේ? අපි කතා කරා 106ක් වියදම් කරන්න ඕනේ කියලා අධ්‍යාපනයේද. 106ක් වියදම් කරන්නේ කොහොමද? මුළු සම්පූර්ණ බදු ආදායමම 111 නා. ඊට පස්සේ ඔව්, මිනිස්සු කැමති වුණ නැති වුණත් යම්කිසි විදිහකට මේ බදු වැඩි කරන්න සිද්ධ වුණා. අවසානයේදී 113.3, 14.1, 13.8, 13.5, 12.6 වශයෙන් ඒ බදු වැඩි කරා. ඒක වැඩි වුණා. එහෙම නැතුව රටක් ගෙනියන්න හැකියාවක් නැහැ. ඉතින් ඒක තමයි ගරු සභාපතිතුමනි, මේ දත්ත ඉදිරිපත් කරාට කොලේ වහලා දත්ත ඉදිරිපත් කරන එක පිළිබඳව අපි අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. මොකද අපි කියපු සියලු කාරණා මේ මහ බැංකු වාර්තාවේ ඇතුළත් වෙනවා. දැන් බලමුකෝ ඉස්සරහට මොකද කරන්න කියලා. දැන් මේ කතාවත් අහන්නකො මේ කතානායකතුමනි, ඔබතුමා මේකත් දැනගන්න ඕනේ. මෙතුමා කියපු නැති කතාව. මොකද්ද මෙතුමා කියපු නැති කතාව? අපි බලමු මේ අවුරුද්දේ මොකද වෙලා තියෙන්නේ කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලේ මොකද වුනේ කියලා. මහ ලොකුවට බදු ගැන, මේ ණය ගැන කතා කරා. ණය අපේ කාලේ වැඩි වුණා, අරක වුණා, මේක වුණා කියලා. දැන් බලන්න අවුරුදු 5ටම මාස 60කට ණය ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා රුපියල් බිලියන 5500ක්. ඒක මේකේ තියෙනවා. එතකොට 5500ක් මාස 60කට වැඩි වුණා. එතකොට දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකොට ගරු කතානායකතුමනි, ලංකාවේ සම්පූර්ණ ණය රුපියල් බිලියන 13031යි. නමුත් මේ ඊයේ ඉදිරිපත් කරලා තියෙන මහ බැංකු වාර්තාවේ තියෙනවා ජූනි මාසේ අන්තිම වෙනකොට ලංකාවේ සමස්ත ණය රුපියල් බිලියන 14052යි. ඒ කියන්නේ ගරු කතානායකතුමනි, මේ මාස 6ට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව සහ මේ මොවුන්ගේ ආණ්ඩුව, භාරකාර ආණ්ඩුව විසින් රුපියල් බිලියන 1021කින් ඒ කියන්නේ රුපියල් ට්‍රිලියනයකින් සාමාන්‍ය ජනතාවගේ ණය බර වැඩි කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ අපිට චෝදනා කරනවා නම් ගිය ආණ්ඩුවට අවුරුදු 5කින් රුපියල් ට්‍රිලියන 5කින් වැඩි කරා කියලා ණය බර, මගේ මිත්‍ර ඇමතිතුමනි, ඔබතුමාගේ රජය
ගාමිණී වෙලේගොඩ මන්ත්‍රීතුමාගේ මේ
තානායකතුමනි, බදු සංශෝධන පිළිබඳව අපේ ගරු හර්ෂ ආචාර්ය මන්ත්‍රීතුමා ප්‍රකාශ කරනවා. මම ප්‍රකාශ කරන්න කැමති බදු පනතක් ගෙනාවා. ඒ පනත කිව්වේ මොකද්ද? ඒ පනත තිබිච්ච දේ තමයි ගානාවට ඉදිරිපත් කරපු බදු පනත
ගෙනල්ලා.
හැබැයි එතුමා ඒක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙවෙයි වුණාට මම උත්තර දෙන්න කැමතියි. මොකද ඒක උත්තර දිය යුතු ප්‍රශ්නයක්. මේ ගෙනල්ලා තියෙන්නේ බදු සංශෝධන පිළිබඳව. ඒක හරි. නමුත් මේ බදු සංශෝධන ගේන්න කෝ වොරන්ට් බලපත්‍රය මේව වියදම් කරන්නේ? ඒකයි අහන්නේ. ඔබතුමා හරි. මේ ගෙනල්ලා තියෙන්නේ ඒ කොරෝනා වෛරස් වසංගත කාලයේ කරපු බදු සංශෝධන නීතිගත කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක අපි කරමු. නමුත් මේක මදි. මොකද මේක මදි වෙන්නේ? මොකද මෙව්වා බදු ගහලා වියදම් කරන්න අයිතියක් නැහැ මේ පාර්ලිමේන්තුවේ අනුමැතියක් නැතුව. ඒකයි කියන්නේ. ඒක තමයි මුලින්දලා කියන්නේ. ඔබතුමා ඒක තේරුම් ගන්න. ඔබතුමා සමහර විට අලුතෙන් ආපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබතුමා දැනගන්න ඕනේ අපි සියලු දෙනාගේම වගකීම මොකද්ද කියලා. මේ වගකීම මේ ව්‍යවස්ථාවෙන් දීලා තියෙන්නේ ඔබතුමාටත් මටත් අනිත් 223 දෙනාටත් තමයි සම්පූර්ණ මූල්‍ය පිළිබඳව වගකීම. ඒක වෙන කාටවත් සබ් කොන්ට්‍රැක්ට් කරන්න බෑ, අවුට්සෝස් කරන්න බෑ. ඒක තමයි මම කතානායකතුමනි නැවතත් ඔබතුමාගෙන් ඉල්ලා හිටින්නේ අපිට පෙන්වන්න කොහොමේ වොරන් බලපත්‍රය, කවුද මේක අස්සම් කරේ. අනිත් එක බන්දුල ගුණවර්ධන ඇමතුමා කිව්වා මේ ව්‍යවස්ථාවේ තියෙනවා කියලා ජනාධිපතිතුමාට ඒක අස්සම් කරන්න පුළුවන් කියලා. එහෙම තියෙනවා නම් ඒක පෙන්වන්න. වොරන් බලපත්‍රය ජනාධිපතිතුමාට අස්සම් කරන්න පුළුවන් නම් මේක තියෙන්න ඕනේ ව්‍යවස්ථාවේ. එහෙම එකක් නැහැ. ඉතින් ඒ නිසා මම කියාගෙන ආවේ රුපියල් ට්‍රිලියනයකින් මාස 6කින් ණය වැඩි වෙලා අපේ මිත්‍ර ඇමතුමනි මා ඔබතුමාත් එක්ක දැන් මේ අවුරුදු 11 වෙනි අවුරුද්ද මෙතන අපි වාද විවාද කරන්නේ. ඔබතුමාට සුබපතනවා, ඔබතුමාට ලොකු කාර්යභාරයක් තියෙනවා. මේ වරාය දිනු කරන එක ලේසි දෙයක් නෙමෙයි. දැන් බලන්න අපි මොකක්ද ඒ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාදාමය. දැන් නැගෙනහිර පර්යන්තයට වියදම් කරන්න අපිට ලැබෙන බදු වලින් හැකියාවක් තියනවාද? වරායෙන් ලැබෙන ආදායමෙන් අපිට හැකියාවක් තියනවාද? දැන් බලන්න අපි ඒ පිළිබඳව හොඳට හිතලා මතලා තීරණයක් ගන්න ඕනේ. මොකද එදාත් අදත් හෙටත් ගරු ඇමතුමනි අපේ රටේ සංවර්ධනයේ රඳා පවතින්නේ අපිට මේ ලැබිලා තියෙන මේ භූගෝලීය අපේ මේ ස්ට්‍රැටජික් ලොකේෂන් එක කොහොමද අපි ඒකෙන් ප්‍රයෝජනය ගන්න කියන එක. 12 වෙනි සතවර්ෂයේ අපේ ගරු ඇමතුමනි ඔබතුමා මේ ගැන හොප්ලා කියවන්න, පරාක්‍රමබාහු රජුරුවන්ගේ කාලෙත් අපේ රට ඒ සංවර්ධනය සඳහා දායක වුණේ ඒ කලාපීය වෙළඳාම. හොඳ කතාවක් තියෙනවා මේ චූලවංශයේ. ඒ කතාවේ තියෙනවා කොහොමද පරාක්‍රමබාහු රජුරෝ එවාකට බුරුම හිටපු අලාංසීතු රජුරෝත් එක්ක යුද්ධෙට ගිය කියලා. කොහොමද කුඩා නැව් සිය ගානක් එක්ක අර ඊතලවල වස දාලා අලියත්තු එක්ක කොහොමද කියලා යුද්ධෙට ගියේ. ඇයි යුද්ධ කරේ? ඇයි පරාක්‍රමබාහු රජුරෝ කතානායකතුමනේ අලාංසීතු රජුරෝත් එක්ක යුද්ධ කරේ? ඒකට කතාව ඒක විශ්ලේෂණය කරලා තියෙනවා. පරණිතාන මහත්තයාගේ විශ්ලේෂණය කරලා තියෙනවා. ඊට පස්සේ W.A. විජේවර්ධන මහත්තයාගේ විශ්ලේෂණය කරලා තියෙනවා. කියනවා එදා අපි ගනුදෙනු කරේ ගරු ඇමතුමනි මේ ඇද්දාල ඇත්තු මුතු මැණික් එව්වට බදු ගහලා තියෙනවා ඒ බුරුමේ රජුරෝ. ඒ බදු ගහපු නිසා ඒකට විරුද්ධවයි සටන් කරලා තියෙනවා. තව දෙයක් කියනවා, ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ තමයි ලංකාවේ පළවෙනි අපනායන ආයෝජන කලාපය පිහිටවලා තිබුණේ කියලා 12 වෙනි සතවර්ෂයේ කළුතර පැත්තේ. ඒක කියන්නේ මම නෙමෙයි, ඒක කියන්නේ මේ W.A. විජේවර්ධන අපේ ආර්ථික විද්‍යාව පිළිබඳව හසල දැනුමක් තියෙන, මනා දැනුමක් තියෙන, ඒ පිළිබඳ ඉතිහාසය ගැන හැමදාම ලිපි පළ කරන, ඒ අපි කවුරුත් ගරු කරන ආර්ථික විද්‍යාඥයා. එතකොට අපි කල්පනා කරන්න ඕනේ මේ බදු අපි ලබා ගන්න එක එකත්කින් ඔව් අපිට ලබා ගන්න වෙනවා. එව්වන් තමයි වියදම් කරන්නේ. අඩුපාඩුවට තමයි අපි ණය ගන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? එන්න මේ බදු සහන දීම හරහාත් බදු ආදායම අඩු වෙනවා. ඒ අඩු වෙන බදු ආදායම පියව ගන්න එන්න ණය ගන්න. එතකොට මේ ණය පියවන්න තමයි මේ බදු ආදායමෙන් වැඩිම කොටසක් ගන්නෙ. ඔබතුමා දන්නවා අපේ පඩි ගෙවන එකට වඩා අපි මොනවටද වියදම් කරන්නේ? පොලියට. බදු ගෙවන එකට බදු වලින් වැඩිපුරම වියදම් කරන්නේ පොලියට. ඇත්ත වශයෙන්ම ගත්තොත් ගරු කතානායකතුමනි අවුරුද්දකින් අපිට ලැබෙන ආදායම මදි වෙනවා ප්‍රාග්ධනයයි පොලියයි ගෙවන්න. ඒ කියන්නේ අපිට ණය වාර්කියයි පොලියයි ගෙවන්න ඒ ප්‍රමාණය මදි. ඉතින් අපි තීරණය කරන්න ඕනේ අපි කොයි විදිහටද ඉස්සරහට ගමන් කරන්න කියලා. දැන් මම තව දෙකක් කියලා මේ කතාව නවත්තන්න. අපි මේ දවස්වල කතා කරනවා බොහෝ දුරට කෘෂිකර්මය දියුණු කරන්න ඕනේ. ඒක ඇත්ත. දැන් කෘෂිකර්මයේ ප්‍රශ්න ගත්තාම එක ලොකු ප්‍රශ්නයක් තමයි ගබඩා කිරීම. මම දැක්කා මේ පාර ගබඩා සම්බන්ධයෙන් ගුදම් සම්බන්ධයෙන් ඇමතිවරයෙක් මං හිතන්නේ පත් කළා ඉන්නවා. මම ඒක ඉල්ලීමක් කරනවා. අපේ ආණ්ඩුවේ ගිය පාර මට තිබුණා කැබිනට් නොවන පොදු සැපයුම අමාත්‍යාංශය කියලා අමාත්‍යාංශ. ඒකේ යටතේ ගරු ඇමතිතුමා අපි පටන් ගත්ත ලංකාවේ පළවෙනි උෂ්ණත්වය හා තෙතමනය පාලනය කරන ගබඩාව. ඒක පටන් ගත්තේ දඹුල්ලේ වෙළඳ මධ්‍යස්ථානයේ අල්ලපු ඉඩමේ. අක්කර 6 මාරක් තියෙනවා. අපි සතයක්වත් ගෙව්වේ නැහැ. ඒක UDA එකේ ඉඩමක්. ඒ ඉඩමේ අක්කර තුනක මේ වැඩේ පටන් ගත්තා. පළවෙනි වතාවට
your time is over
right, give me 1 minute I'll finish. එතකොට දැන් අද වෙනකොට මේක අඩපණ වෙලා තියෙනවා. ගරු කතානායකතුමනි මේක අඩපණ වෙලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි දැන් වෙනකොට ලූණු බී ලූණු ඒ පැත්තේ බී ලූණු ගොවියෝ දැන් ලූණු ටික මේ අස්වැන්න ගන්නවා. දැන් ලූණු ටික අස්වැන්න ගත්තාම මෙව ගබඩා කරන්න තැනක් නැහැ. අපිට පුළුවන් මේක ඉවර කරගත්තොත් ඉක්මන් කළා ඊළඟ පාර කන්නේ බීලුණු මේ අස්වැන්න නෙලා ගන්නවට වෙනුවට අපිට සමහර වෙලාවට මේ මේ මැද කන්නෙකුත් බීලුණු වවන්න පුළුවන්. මිනිස්සු බීලුණු වලින් අයින් වෙලා තියන්නේ. ඔබතුමා කෘෂිකර්මය පිළිබඳව හිටපු ඇමතිවර. ඔබතුමා දන්නවා කෘෂිකර්ම මිනිස්සු බීලුණු වලින් අයින් වෙන්නේ නැහැ. බීලුණු වලට මාකට් එකක් නැහැ. වෙළඳ පොළක් නැහැ. මිලක් නැහැ. ඉතින් බීලුණු වගා කරන්න පුළුවන් ඉඩම් වල එළවලු වගා කරනවා. ඊට පස්සේ එළවලු අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වෙන නිසා ඒකේ මිල සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා. ඒ නිසා මගේ ඉල්ලීම මේකයි. ඔබතුමාලා වහාම මේ වැඩපිළිවෙල ඉවර කරන්න. දැන් නැව් වලින් ගෙනල්ලා ඒ ඔක්කොම මේ රැක් එතන ගබඩා කරලා තියෙනවා. ඒක ඉවර කරගන්න බෑ. ඒක අක්කරේක දාලා තියෙනවා කොන්ක්‍රීට්. ඒ අක්කරේ කොන්ක්‍රීට් වල මේක හදන්න විතරයි තියෙන්නේ. මාස 3න් මේක ඉවර කරන්න පුළුවන්. මාස 3න් ඉවර කරොත් ලංකාවේ පළවෙනි ඒ ගබඩාව මිනිස් ගොවි මහත්තුරුන්ට පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මම පටන් ගන්න නිසා මේක නොකර ඉන්න එපා මේ ඇමතිතුමනි. අපි පටන් ගත්ත හොඳ දේවලුත් තියෙනවා. හරි නැත්තෙම නෑ නෙමෙයි. ඉතින් ඒ නිසා නැවතත්
please
I will wind up. Once again let me remind you honorable speaker that we would like to see the warrant signed by the minister of finance for the expenditure of the government from the 1st of May to the 31st of August. Thank you very much.
රෝහිත අබේගුණවදන මිතුම.
ගරු කතානායකතුමනි, පළමුවෙන්ම මේ නම වෙන පාර්ලිමේන්තුවේ ඔබතුමා දකුණෙන් බිහි වුණු ෘතාස්ත දේශපාල නායකයෙක් හැටියට ඔබතුමා කතානායක පුටුවේ මුලාසනේ ඉන්න අවස්ථාවේ කතා කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. ඒ වගේම ඔබතුමාට මේ කතානායක ධූරය ඉතාමත්ම හොඳින් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලත් මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, අද දවසේදී විශේෂයෙන්ම අපේ ගරු අග්‍රාමාත්‍ය ඒ වගේම මුදල් අමාත්‍ය මේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා විසින් 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන නියමයන් 9ක් යටතේ ඉදිරිපත් කරන මෙම අවස්ථාවේදී අපි විපක්ෂයේ වෙනුවෙන් කතා කළ අපේ මිත්‍ර ආචාර්ය හර්ෂද සිල්වා සහෝදර මන්ත්‍රීතුමාගේ කතාවට මම ඇහුම්කන් දුන්නා. එතුමාගේ කතාව තුළ අපිට හොඳ කරුණු කාරණාත් අපි ඒ ගැන අපේ අවධානය යොමු කරන බව ඔබතුමාට අපි මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, එතුමා කිව්වා මම දැක්කා විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය ගැන ඒ වගේම ගබඩා පහසුකම් ගැන. අපි ගරු මන්ත්‍රීතුමනි මේක ඉතා ඉක්මනින් හොයලා බලලා මේකට මොකද කොයි ආණ්ඩුව හෝ රටට සුබවාදී වැඩක් කරනවා නම් ඒක ඉදිරියට ගෙන යාම තමයි අපේ වගකීම වෙන්නේ. ඒ ගැන සවාබල්ල බව මම ඔබතුමාට මතක් කරනවා. වගේම ගරු මන්ත්‍රීතුමනි, අපි හැම වෙලේම බලන්න වෙන්නේ ආණ්ඩුවක් ක්‍රියාත්මක වන කාලය තුල ඒ ආණ්ඩුවේ ප්‍රධානිය ආණ්ඩුවේ ප්‍රධානියන් විසින් ගන්නා වූ තීන්දුව තීරණ විශේෂයෙන්ම රටක ආර්ථික කළමනාකරණය මෙන්න මේ කාරණා දිහා බැලුවට පස්සේ ඒ කාරණා රටට සුබවාදීද අසුබවාදී කියන එක දැනෙන්නේ ඒ ආණ්ඩුවේ කාල පරිච්ඡේදයේ අවසන් වුණාට පස්සේ ගරු කතානායකතුමා. දැන් අපි දැක්කා දැන් 2015 අපේ ආචාර්ය හර්ෂසිල්ල මන්ත්‍රීතුමා ඇමතිවරයෙක් හැටියට හිටපු ආණ්ඩුව. ඒ ආණ්ඩුවේ ඔබතුමා රාජ්‍ය නියෝජ්‍ය ඇමතිවරයෙක්. ඒ වෙලාවේ මම දැක්කා ගරු කතානායකතුමනි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා තමයි එදා මෙන්න මේ පුටුවේ හිටියේ රටේ අගමැතිවරයා හැටියට. එතකොට මුදල් ඇමතිවරයා හැටියට එදා හිටියේ පළමුවෙන්ම රවි කරුණානායක හිටපු ඇමතිවරය. ඊට පස්සේ ගරු කථානායකතුමානි ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ මංගල සමරවීර ඇමතිවරයා තමයි ඊළඟ මුදල් ඇමතිවරයා හැටියට හිටියේ. දැන් අපේ විපක්ෂ නායකතුමත් මේ ඉන්න අවස්ථාවේ මේ 2015-2019 කියන යහපාලන ආණ්ඩුව තුල ඉතාම හොඳින් ආර්ථිකය කළමනාකරණය වෙලා මේ රටේ ජනතාව ඇති හැකි මිනිස්සු හැටියට නැගිටින්න අවශ්‍ය කරන වටපිටාව සකස් කරලා දුන්නනම් කිසිසේත්ම හර්ෂ මන්ත්‍රීතුමනි ඔබතුමල්ලාගේ ආණ්ඩුව මිනිස්සු පළවා හරින්නේ නැහැ. ඔබතුමල්ලා එහෙනම් අනිවාර්යයෙන්ම නැවත වතාවක් ඔබව නැවත ආණ්ඩුවට පත් කරනවා. විපක්ෂයට යවන්නේ නැහැ. හැබැයි විපක්ෂයට ඔබතුමල්ලා යවුවා විතරක් නෙවෙයි, අද මම දකින කථානායකතුමනි විශේෂත්වය අපි ආණ්ඩුවක් ගන්නකොට ඒ ආණ්ඩුවේ පයිලට් සහ කෝපයිලට්ලා දෙන්න තුන් දෙනාම මේ සභාව ගැබේ නැහැ. දැන් මේ ඒ ආණ්ඩුවේ පයිලට් කපිතාන් තමයි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා. එතුමාවත් ජනතාව මේ පාර්ලිමේන්තුවට සුදුසු නැති කෙනෙක් බවට ජනතාව තීන්දු කරනවා ගරු කථානායකතුමනි. ඊළඟට හිටිය කෝපයිලට්ලා දෙන්නේ අර කපිතාන්ට කැප්ටන්ට උදව් කරන කෝපයිලට්ලා දෙන්න ඒ රවි කරුණානායක සහ මංගල සමරවීර. එතකොට රවි කරුණානායකව කිරියල්ල මන්ත්‍රීතුමනි ජනතාව කියනවා ඔබ පාර්ලිමේන්තුවටවත් සුදුසු නැත. මේ ආර්ථිකය කළමනාකරණය ගැන කතා කරපු ආණ්ඩුව ගැන මම දකින කෝණේ මම මේ කියන්නේ ගරු කථානායක. ඔබ සුසු නැත කියලා ඔහුවත් අයින් කරනවා. ඔබ කථානායකතුමාගේ දිස්ත්‍රික්කයෙන් බිහි වෙච්ච මංගල සමරවීර ඇමතිවරයාට දුරදක්නා නුවණක් තියෙනවා. එතුමා කල්පනා කරනවා මගේ දිස්ත්‍රික්කයෙන් තේරෙන්නේ එක මන්ත්‍රීවරයයි. ඒ මන්ත්‍රීවරයා මට ඉදිරියෙන් ඉන්න නිසා මම වේලාස්සනින් ඉල්ලාස්වනයක සුභවාදී. එනිසා ඔහු ඉල්ලාස්වෙනවා. දැම්මම මගේ මිත්‍ර හර්ෂද සිල්වා මගේ සහෝදර හිතවත් බුද්ධිමත් මන්ත්‍රීතුමාගෙන් අහන්නේ මන්ත්‍රීතුමනි ඔබගේ රජය ඒ ගෙනගිය ආර්ථික කළමනාකරණය තුළ අපි ආපසු හැරී බැලුවාම සුභවාදීද අසුභවාදීද කියන එක ගැන ඔබේ හෘද සාක්ෂියෙන් ප්‍රශ්න කරන්න. මං හිතනවා අඩු ගානේ අර මම කියපු නම් දෙක නැතුව ඔබතුමාවත් නියෝජ්‍ය මුදල් ඇමතිවරයා හැටියට හිටියනම් මෙයිට වැඩිය අර ලබා ගන්නා වූ ඡන්ද ප්‍රතිශතයේ යම් වැඩිවීමකට යන්න පුළුවන් කමක් ලැබුණා. ඒකයි මං කිව්වේ ඉහළ කළමනාකාරීත්වයේ සහ නායකත්වයේ තිබෙන්නා වූ ගන්නා වූ තීන්දුවල වැරදි තීන්දු නිසා තමයි අද ඔබතුමල්ලා ඔය පැත්තට ගියේ අපි මේ පැත්තට ආවේ. ඒක මම මතක් කරනවා. ඒ වගේම ගරු කථානායකතුමනි මේ අද ඉදිරිපත් කරන එකේ වරාය සම්බන්ධයෙන් ඔබතුමා මට මගෙන් ඇහුවා. මම වරාය නාවික විෂය භාර අමාත්‍යවරයා හැටියට ගරු කථානායකතුමනි වරාය සම්බන්ධයෙන් එතන විශේෂයෙන්ම වරාය සම්බන්ධයෙන් ගන්නකොට ගරු කථානායකතුමනි පහුගිය රජයේ කාලය තුල මේ පහුගිය යහපාලන රජයේ කාලය තුල අමාත්‍යවරු තිදෙනෙක් මේ වරායේ විෂය භාර අමාත්‍යවරුන් හැටියට වැඩ කටයුතු කළා. 2015 ජනවාරි මාසේ 8 වෙනිදාට පෙර අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ වරායේ විෂය භාර ඇමතිවරයා හැටියට කටයුතු කළා. මම වරායේ රාජ්‍ය ඇමතිවරයා හැටියට කටයුතු කරා ගරුබන්. ඒ කාලවකවානුව තුල අපි ඔබතුමන්ලාට රජයේ බාර දෙනකොට අපට සතුටු වෙන්න පුළුවන් වරායේ ක්ෂේත්‍රය නාවික ක්ෂේත්‍රයේ තුල මේ රටේ ආර්ථිකයට ප්‍රබලව ලෙස දායක වෙන මේ ක්ෂේත්‍රයේ වත්කම් විශාල ප්‍රමාණයක් අපි මේ රටට දායාද කළා කිය. එතනදී ගරු මන්ත්‍රීතුමනි හම්බන්තොට මාගම්පුර වරාය ලෝකයේ අපි සේද මාවතට ආසන්නේ ජීවත් වෙන රටක දිවයිනක දූපතක ජීවත් වෙන අපිට වරාය කියලා කියන්නේ අපේ ආර්ථිකයේ ප්‍රධාන හෘදයේ වස්තුව හබඳු. ඒ හම්බන්තොට මාගම්පුර වරාය. ඒ වගේම අපි විශේෂයෙන්ම CICT පර්යන්තය එදා 2015 අපේ රජයට අපේ රජය තියෙන කාලේ අපි CICT පර්යන්තය හදලා ඒ CICT පර්යන්තයත් එක්කම තමයි ECT පර්යන්තය නැගෙනහිර පර්යන්තය අපි එදා හැදුවේ ගරු කථානායකතුමනි. ගරු කථානායකතුමනි නැගෙනහිර පර්යන්තයේ 2015 ආණ්ඩුව මාරු වෙනකොට පර්යන්තය හදලා ඉවරයි ගරු කථානායකතුමනි. නමුත් ඒ පර්යන්තයට අවශ්‍ය කරන දොඹකර ප්‍රමාණය අනුම් කරලා තිබුණු දොඹකර ප්‍රමාණය නැවත අවලංගු කිරීම නිසා අවුරුදු 5ක් මෙවනකට අවුරුදු 5ක් ගරු කථානායකතුමනි නැගෙනහිර පර්යන්තය දොඹකර නැති පර්යන්තයක් බවට පත් වෙලා තියෙනවා. මම කැමති වෙන්නේ නැහැ මෙතනදී හිටපු ඇමතිවරුන්ගේ නම් ප්‍රකාශ කරන්න. ඒක සුබවාදී නොවන දෙයක්. නමුත් ඊටාම රජයක වගකීමක් හැටියට ඒ පර්යන්තේ ගැඹුර මීටර් 18ක් 19ක් තියෙන ලෝකයේ නිෂ්පාදනය කරන විශාල නැව්වලට ඒ පර්යන්ත මෙහෙයුම කරන්න පුළුවන් පර්යන්තයක් අවුරුදු 5ක් වහගෙන ඉඳීම තුල අපිට ඇති වෙලා තියෙන පාඩුව බිලියන ගණනාවක් බවට පත් වෙනවා ගරු මගේ මිත්‍ර මන්ත්‍රීතුමනි. එදා බලන්න ගරු මන්ත්‍රීතුමනි අපි 2015 බාර දෙනකොට අපේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ JCT පර්යන්තේ අපි මිලියන 2.5ක් බහලුම් කරනවා 2014. එදා මම රාජ්‍ය අමතිවරයා හැටියට වැඩ කටයුතු කරා. 2015 ගරු කථානායකතුමනි මිලියන 2.2ට අඩු වෙනවා. 2016 මිලියන 2.1ට අඩු වෙනවා. 2017 මිලියන 2.0ට අඩු වෙනවා. මේ වගේ වාර්ෂිකව බහලුම් අඩුවීමක් සිද්ධ වෙනවා ගරු කථානායකතුමනි. ඒතර මේ එක එක අමතිවරයාගේ තමන්ට රිසි පරිදි තමන්ගේ මනදොල පිනවන්නේ නැතිවන විට ඒ තමන් ගන්නා වූ තීන්දුව තීරණ රටේ ආර්ථිකයට කිසනම් කතරම් විදියට බලපාලා තියෙනවද කියන එක අද කථානායකතුමනි අපිට බොහොම පැහැදිලිව පේනවා. මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ පාර්ලිමේන්තුව තුල ඒ ගත්තා වූ තීන්දුව තීරණ මේ රටේ ජනතාව දැනුවත් කරන්න. මේ රටේ ජනතාවට ඒ ගත්තු තීන්දුව තීරණ ගැන දැනුවත් කළා මේ කළා තියෙන ජාතික අපරාධය රටේ ආර්ථිකයේ බිඳ දාන අපරාධය ගැන පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු කථානායකතුමනි ඊට වැඩි ඉතාම හොඳ කතාවක් තියෙනවා. මම සතුටු වෙනවා මගේ හර්ෂ මන්ත්‍රීතුමා මේක අහගත්තොත් ඉතාම හොඳයි කියලා. මම මේක ඔබතුමාට කියන ඔබතුමා බොහොම අපි මේ විවාද කරන්නේ අපි හැම කෙනෙක්ම රටට ආදරය කරන අය හැටියට. අපි අහලා තිනවා ඕනම තැනක සාමාන්‍යයෙන් අපි ඇතෙකුව ගත්තොත් මුලින් ඇතාව අරන් තමයි ඊට පස්සේ හෙණ්ඩුව ගන්නෙ. පස්සේ තමයි මුලින් කවුරුවත් හෙණ්ඩුවක් අරගෙන ඇතෙක් ගන්නෙ නෑනේ ගරු මන්ත්‍රීතුමනි. මුලින් ගන්න ඇතාව. ඇතාව අරගෙන තමයි ඇතාව මෙල්ල කරන්න හෙණ්ඩුව ඕන වෙන්නේ. මොකද්ද සිද්ධ වුනේ? JCT පර්යන්තයේ ගරු කථානායකතුමනි ජයබහලු පර්යන්තයේ අපිට තියෙන අයිතිය. ජයබහලු පර්යන්තයේ අංක 5 ජැටියේ අපි එය වැඩි දියුණු කරන්න ඒ ජැටිය වැඩි දියුණු කරන්න ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාලගේ රජයේ කාලේ තීන්දුවක් අරගෙන ඒක වැඩි කරාට පස්සේ බහලුම් ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් කියන ස්ථාවරය අරගෙන මේ ජැටිය නිම කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරනවා. ගරු කථානායකතුමනි ජැටියට අත නොතිය දොඹකර යන්ත්‍ර අණවුම් කරන ජැටිය උඩට එක කළු ගලක් එක සිමෙන්ති කොට්ටයක් එක වැඩබිමක් ආරම්භ නොකර දොඹකර යන්ත්‍ර ටික එනවා. දැන් කොහෙද මේවා තියන්නේ ගරු මන්ත්‍රීතුමනි? ගරු
ඔබතුමාට කියන්න පුළුවන්ද ඒ ඒ ඒ ඒ මේ දොඹකර ඇනෝම් කරපු මන්ත්‍රීවරයා දැන් පාර්ලිමේන්තුවේ ඉන්නවද?
ඇමතිවරයා දැන් නැහැ. අංගෝනම් නමත් කියන්නද ඔබතුමා? ඔබතුමා අහනවනම්, ඔබතුමා අහනවනම් මං කියන්න. මම කැමති වෙන්නේ නැහැ ඒ තරම්ම පල්ලෙහාට වැටෙන්න මොනවා වුණත් මනුස්සකම පෙරදරි කරගෙන. නමුත් මම මේ කියන්න යන්නේ වැරදි කෙරුවොත් කවුරුත් වැරද්ද වැරද්ද කරු මන්ත්‍රීතුමනි. මේක ජාතික වැරද්දක්. ඒකයි මම දකින්නේ. මේ ජාතික වැරද්දක්. අපි අපි පළමුවෙන් පර්යන්තයක් හදන්න ගන්නම්. පර්යන්තයේ වැඩ ඉවර කළා තමයි අපේ දොඹකර යන්ත්‍ර ටික ගේන්න ඕන. එතකොට තමයි මේ දොඹකර යන්ත්‍ර පර්යන්තය ඉවර වුණාට පස්සේ ඒ අවශ්‍යතාවය ඉටු කරගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ කරලා තියෙන ජාතික අපරාධය. අපි මේවට වාර්ෂික මාසිකව වාර්ෂිකව ගෙවන්න ඕන ඒ සියලු මුදල් ටික. දැන් නිකන් පැත්තකට හේතු කරලා තියෙනවා. මේ වගේ තත්වයක් උදා වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ ECT දඟලීර පර්යන්තය අවුරුදු 5ක් තුල ක්‍රියාත්මක නොවීම තුල ඇති වෙලා තියෙන තත්වය. ඒ නිසා හම්බන්තොට වරායේ කියලා කියන්නේ අපේ රටේ අනාගතය. ඉදිරියේදී අපේ රටේ අනාගතය අපි දන්නවා. සිංගප්පූරුව ගත්තොත්, අපි ඩුබායි රට ගත්තොත්, ඒ වරායවල් ඒ රටේ ආර්ථිකයට ප්‍රබල වශයෙන් දායක වුණා. බොහොම පැහැදිලිව අපේ නිරෝෂන් මන්ත්‍රීතුමා දන්නවා බොහොම පැහැදිලිව මේ සම්බන්ධයෙන්. ඔබේ පියා ඉතිහාසයේ හිටපු අමාත්‍යවරයෙක් හැටියට අපි දන්නවා මේ සම්බන්ධයෙන් කළ දේවල් අපි මේ හංසාඩ්වල බලලා තියෙනවා. එවැනි තත්ත්වයක් තියෙන අවස්ථාවකදී අපි මේ වගේ දේවල් අපිට ලෝකයේත් එක්ක අත්වල් බැඳ ගන්න වෙනවා. ලෝකයේ මිත්‍ර රටවල් එක්ක අපිට ඔවුන් සමග අවබෝධතා ගිවිසුම් වලට යන්න වෙනවා. ඔවුන් සමග අපිට සුහද ගනුදෙනු වලට යන්න වෙනවා. හැබැයි මේ ආකාරයට අපේ රටේ ආර්ථිකයට සාක්ෂියක් වුණු මේ වරාය අද අපිට අහිමි වීම අපේ ජාතියට වෙච්ච ඉතාම අවාසනාවන්ත තත්වයක් කියන එක මතක් කරන්න ඕන. ඒ වගේම ගරු කථානායකතුමනි, මම මෙතනදී මතක් කරන්න ඕන තව කාරණයක්. සාමාන්‍යයෙන් අපි දන්නෝ මේ අපි හැමෝම දේශපාලනේ කරන අය. අපි හැම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරනවා.
හැබැයි අපි දිස්ත්‍රික්ක කාලය අවසන්.
හරි විනාඩිය. මේ දිස්ත්‍රික්කයන් නියෝජනය කළා. විශේෂයෙන්ම අපි දැනගන්න වෙනවා අපේ රාජ්‍ය ආයතන වලට අපි සේවකයන් අනවශ්‍ය විදියට පුරව ගත්තොත් අපේ රට අවසාන කොතරද නවතින්නේ. ඉතාලම කනගාටුවෙන් කියන්න තියෙනවා ගරු කථානායකතුමනි, මේ වන විට ශ්‍රී ලංකා වරාය අධිකාරියට සාමාන්‍ය පෙළ අසමත්. ගරු කථානායකතුමනි, සාමාන්‍ය පෙළ අසමත් 310ක් සාමාන්‍ය පෙළ අසමත් අය අද වරාය අධිකාරිය ඇතුළත් කරලා දිනවා. දැන් ලොකු ප්‍රශ්නයක් මන්ත්‍රීතුමනි, මේ 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 දරුවන්ට මොකද්ද කරන්නේ? සාමාන්‍ය පෙළ අසමත් දරුවෙකුට මොකද්ද අපි ගන්නා වූ තීන්දුව? එක පැත්තකින් වොන් ඇතුළත් කරලා සාමාන්‍ය පෙළත් 6යි වැඩ 6ක් සහ සම්මාන 3ක් අවශ්‍ය වෙනවා සාමාන්‍ය මේ රටේ කම්කරුවෙකුට රටේ නීතිය අනුව. නමුත් 310ක්ගේ අනාගතය මොකද්ද සිද්ධ වෙන්නේ? කවුද මේවට වගකිව යුතු වෙන්නේ? මෙන්න මෙහෙමයි ආර්ථික කළමනාකරණය වෙලා තියෙන්නේ. එනිසා ගරු කථානායකතුමනි, මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. අපි මේ හැම දෙයක්ම කිව්වේ වෙන මොනවටවත් නෙවෙයි, පහුගිය ආණ්ඩු කරපු වැරදි අපි කරන්න නෙමෙයි. ඒ තුලින් අපි අත්දැකීම් ලබලා අපිත් එවැනි වැරදි කිරීමට නෙවෙයි අපි අලුත් විදියට හිතන සෞභාග්‍යයේ දැක්ම ඉදිරියට ගෙනියන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක නව මාවතක ගමනක් යන්නයි කියන එක.
හොන්ඩබල් නිරෝෂන් පෙරේරා,
සුජිවන්තර ඔබතුමාට.
ගරු කථානායකතුමනි, අද දින නිෂ්පාදන බදු පන්තය යත්තේ හා සුරාබදු පනත යටතේ විවාදයට සහභාගි වීමට අවස්ථාවක් දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගරු කතා
please continue.
ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, ඒ වගේම 2020 අගෝස්තු 5 මහමැතිවරණයෙන් මාව පාර්ලිමේන්තුවට පත්කිරීම සඳහා කටයුතු කරපු මහන්සි වුණු, ඒ වගේම ඡන්දය ලබා දුන්නු සියලු දෙනාටම මේ අවස්ථාවේදී මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා තරඟ කිරීමට අවස්ථාවක් ලබා දුන්නු සමගි ජනබලවේගයේ වගේම එහි නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු ඒ සියලුම නායකයන්ට, ඒ වගේම අපගේ සියලුම ක්‍රියාකාරීන්ට මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. අද දින අපි ඉතාම වැදගත් මාතෘකාවක් අපි මේ අවස්ථාවේදී කතා කරනවා. ඒ තමයි කොරෝනා වසංගතය මුළු ලෝකයටම අභියෝග කරද්දී අපි රටක් වශයෙන් කොහොමද අපේ රටේ ජනතාවට ඒ තුළින් සහ ආර්ථික වශයෙන් එල්ලවන බලපෑම අපි ජයගෙන ඉස්සරහට යන්නේ කියලා. අද වෙනකොට අපගේ ප්‍රධාන කර්මාන්ත සංචාරක කර්මාන්තය, ඒ වගේම අපගේ විදෙස් රටවල් වල වැඩ කරන අපගේ ඒ සහෝදර සහෝදරියන් ඇතුළු අපිට එන ආදායම් මාර්ග අද වෙනකොට විශාල ලෙස අභියෝගයට ලක් වෙලා තියෙද්දී අපි අතීතය ගැන විතරක් කතා කරන්නේ නැතුව කොහොමද මේ අලුත් ලෝකයේ කොහොමද අපි ජයගන්නේ කියලා අපි හොඳට හිතන්න ඕනේ. මේ රටේ ජනතාව වත්මන් ආණ්ඩුවට විශාල බලයක් දුන්නා. ඒක අපි පිළිගන්නවා. ඒ ජනතාවේ තීන්දුව දීලා තියෙනවා. ඒක අපි හිස නමලා අපි ඒක පිළිගන්නවා. අපේ පහුගිය ආණ්ඩුවේ යම් යම් වැරදි වලට අපගේ රෝහිත අපේ ගුණවර්ධන අමාත්‍යතුමා කිව්වාගේ අපි ඒ කරපු වැරදි වලට ඒ ජනතාවේ තීන්දුව දීලා තියෙනවා. නමුත් ඔබතුමාලට වගකීමකුත් දීලා තියෙනවා. ඒ ජනතාව ඉස්සරහට මේ අපිට තියෙන අභියෝග මේ රටට කොහොමද ජයගන්නේ කියලා ඔබතුමා ඒ සැලැස්ම ඔබතුමාලා රජයක් වශයෙන් ඉදිරිපත් කරලා ඒක ක්‍රියාත්මක කරන්න ඕන. නමුත් අවාසනාවකට මෙන් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ මැති ඇමතිවරු සහ ඒගොල්ලන්ගේ පවුලේ උදවිය නැත්නම් ඒගොල්ලන්ගේ සහයෝගය දෙන උදවිය අද වෙනකොට අපගේ පරිසරයට කරන විනාශය ගැනත් ඔබතුමල්ලා හොඳින් අවධානය යොමු කරන්න. මොකද ඒ තුළින් අද වෙනකොට මේ රටේ මේ ජීවත් වෙන ජනතාව විතරක් නෙමෙයි අනාගත පරම්පරා ගණනාවකට මේකෙන් විශාල ලෙස බලපෑමක් ඇති වෙනවා. අද වෙනකොට විල්පත්තුව ගැන එදා කතා කරපු කට්ටිය අද නිහඬයි. නමුත් වනාත විල්ලුව, ඒ වගේම පුත්තලන් දිස්ත්‍රික්කයේ ආනවිලුන්දා වැනි ඒ පරිසර පද්ධති අද වෙනකොට මේ රටේ මොන නීතිය ක්‍රියාත්මක වෙනවද? එක නීතියක් එක රටක් හැටියට ඔබතුමාලා එදා ප්‍රතිඥා දුන්නා. නමුත් ඒ නීති අද වෙනකොට දේශපාලන හයියට අද යට වෙලා තියෙනවා.
Honorable member, you have 2 more minutes.
ඒ හින්දා අපි විශේෂයෙන්ම අපි රජයට මතක් කරනවා මේ රට සංවර්ධනයේ ඉස්සරහට ගෙනියනකොට මේ රටේ ඒවා සැලසුම් කරනකොට මේ පරිසර පද්ධතිය පිළිබඳවත් අවධානය යොමු කරන්න. ඒ වගේම අපේ රටේ ජනතාවගේ ජීවන බර අද වෙනකොට එන්න එන්න වැඩි වෙලා තියෙනවා. අද ජනතාවට ජීවත් වීමේ අපහසුතාවයක් තියෙනවා. ජනතාවගේ ආදායම් මාර්ග කොරෝනා වසංගතය නිසා ඒව නැති වුණු ආදායම් මාර්ග කොහොමද ශක්තිමත් කරන්නේ කියන ඒ වැඩපිළිවෙල ආණ්ඩුව මීට වඩා ඉදිරිපත් කරන්න ඕනේ කියන මතය මම ඉන්නවා. විශේෂයෙන්ම කෘෂිකර්මය, ඒ වගේම ධීවර කර්මාන්තය ඇතුළු මේ රටේ බහුතර ජනතාවක් ආදායම් මාර්ග කරගත්ත ඒ කර්මාන්ත මීට වඩා ශක්තිමත්ව ඉස්සරහට යන්න කටයුතු ගන්න ඕනේ. ඒ වගේම අපි ලෝකයේත් එක්ක එකතු වෙලා ඉස්සරහට යන ආර්ථික ගමනකට අපි ලෑස්ති වෙන්න ඕනේ. අපිට ලෝකයෙන් වෙනස් වෙලා ලෝකයෙන් ඈත් වෙලා අපිට ආර්ථික ගමනක් යන්න බෑ. ඒ සඳහා අපි සූදානම් වෙලා ඒ තුළින් මේ රටේ ජනතාවගේ ආර්ථික ශක්තිය වැඩි වෙන, ඒ වගේම රටේ ශක්තිය වැඩි වෙන වැඩපිළිවෙලකට අපි විශේෂයෙන්ම රජය මොනවද කරන්න කියලා අපි බලාගෙන ඉන්නවා. ඒ රජයට වගකීමක් තියෙනවා මේ රටේ ජනතාව ණය කරන්නේ නැතුව, ණය බර වැඩි කරන්නේ නැතුව මේ ආර්ථික ගමන අරන් යන්න. ඒ වගකීම විශේෂයෙන්ම අපි විපක්ෂයේ ලෙස අපි සූදානම් මේ වැඩපිළිවෙල කරන්න. ඒ කරන ගමන්ම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා අපි හැම වෙලාවම අපි ඉදිරිපත් වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය වලලන, ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන.
Honorable member, your time is up. Please wind up.
කිසිම වැඩපිළිලක් අපි මේ සභාවේ අනුමත කරන්නට අපි තදේම විරුද්ධ වෙලා අපි වැඩ කරනවා කියමින් මට අවස්ථාවක් දීම ගැන ස්තුතිවන්ත වෙමි මම කතාව අවසන් කරනවා.
Thank you. Honorable Gamini Jayananda Dalaboda, you have 7 minutes.
කතානායකතුමනි, කාර්ක සභා සභාපතිතුමනි, අපි දැක්කා මේ අපේ ආචාර්ය හර්ෂ මෙතුමා විසින් මේ අවස්ථාවේදී ලංකාවේ බදු අය කිරීම අඩපණවීම තුළ රාජ්‍ය ආදායම පහළ ගොස් රජයේ ණය කළමනාකරණය හා සුබසාධන වියදම් පහළ යාමක් පිළිබඳව අදහස් ඉදිරිපත් කරනු ලැබුවා. මම එතුමට මතක් කරලා දෙන්න කැමති, ලංකාවේ ආදායමෙන් 55%කට වඩා වැඩි ප්‍රමාණයක් රාජ්‍ය ආදායමෙන් උපයා දෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඉතුරු 40% උපයා දෙන්නේ රේගු දෙපාර්තමේන්තුව, 2015 වන විට රේගු දෙපාර්තමේන්තුවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් ස්වයංක්‍රීය තාක්ෂණය පාවිච්චි කරලා බදු එකතු කිරීමේ ක්‍රමවේදයකට ගමන් කරමින් හිටියා. 2015 මේ පත්වෙච්ච යහපාලන රජයේ ආර්ථික ඔස්තාර්ලා විසින් ගෙනාවා එවකට තිබිච්චි රේගු පනත හා දේශීය ආදායම් පනත සංශෝධනය කරන්න යෝජනාව. එයල්ලා ලංකාවේ තියා ආසියාවේවත් නැති ගානාව කියන රටට හදපු ආදායම් බදු පනත ගෙනහැල්ලා ලංකාවේ පාර්ලිමේන්තුවට දාලා අනුමත කළා. ඒ ක්‍රියාත්මක කරන්න ගත්තා. එවකට වෘත්තීය සමිති බලවේග, ඒ වගේම දේශීය ව්‍යාපාරිකයන් මේ පනතර විරුද්ධව නඩු 7ක් දැම්ම ශ්‍රේෂ්ඨාධිකාරණේ තමුන්නාන්සේලාට මතක ඇති. ඒ නමුත් ඒ එකකින්වත් හරියට සංශෝධනයක් කරගන්න බැරි වුණා. අන්තිමට රුපියල් බිලියන 6ක් වියදම් කළා. රැමිස් පද්ධතිය ගොඩනගපු රැමිස් පද්ධතිය ඔටෝමේෂන් සිස්ටම් එක සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කළා දාලා ලංකාවේ බදු රැස් කිරීමේ ක්‍රියාවලිය අඩපණ කළා දාලා 1200ක් විතර වෙන සේවකයන්ගෙන් වැඩක් ගන්න බැරි තත්ත්වයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අකර්මණ්‍ය කළ දැම්ම විතරක් නෙමෙයි, ලංකාවේ සූළු පරිමාණ කර්මාන්ත, මධ්‍ය පරිමාණ කර්මාන්ත, ඒ වගේම දේශීය නිෂ්පාදනය බලගැන්වීම සඳහා තිබුණු සියලුම බදු සංශෝධන අයින් කළා. නව බදු පනත හරහා විශාල බදු බර ජනතාව පිට පැටවෙන ආකාරයට සංශෝධනය කළා විතරක් නෙමෙයි, සමස්ත ආදායම් පරිපාලනය අකාර්යක්ෂම කළා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අකර්මණ්‍ය කළා. ඒ අවසානයේදී පුජ්‍යලිකාංශයට පවරා දෙන කුමන්ත්‍රණයක් තමයි ක්‍රියාත්මක වුණේ. එහෙවු ආකාරයට ක්‍රියාත්මක කරපු මේ විපක්ෂයේ අද ඉන්න එදා යහපාලන රජයේ නියෝජනය කරපු ආර්ථික අපේ ආචාර්යතුමා මේ ආකාරයට කතා කිරීම පිළිබඳ ඇත්ත වශයෙන්ම මම මගේ විමතිය ප්‍රකාශ කරන්න කැමැති. ඔබතුමා ඒ අවස්ථාවේ හිටියේ කොහෙද කියලා අහන්න මම කැමැති. අපි දන්නවා අද වෙනකොට සෞභාගයේ දැක්ම හරහා සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශේෂ්ත්‍රයේ ඉතා විශාල ප්‍රගතිය අත්පත් වෙමින් ජාතික ආර්ථිකය උත්පාදන ආර්ථිකයක් කරා ගමන් කරමින් සිටින අවස්ථාවක තමයි අපි ඉන්නේ. ඒ ආර්ථිකයේදී ඇත්ත වශයෙන්ම අපි දන්නවා සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ප්‍රධාන වශයෙන්ම බැංකු ණය ලබා ගැනීම, මුදල් ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් ඉතා විශාල ගැටලු ප්‍රමාණයක් තිබෙනවා. මේ සඳහා ප්‍රශස්ත විසඳුමක් ලෙස මහ බැංකුවේ පූර්ණ සමාගමක් අයිති පූර්ණ සමාගමක් ලෙස පිහිටවා තිබෙන ලංකා ක්ලිය ආයතනය හරහා ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන කාඩ් වලින් පරිබාහිරව 3% කොමිස් මුදල 1%ට අඩු කරන නව තාක්ෂණයෙන් යුතු කාඩ්පත් හරහා ගණදුණු කරන ක්‍රමයක් සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට හඳුන්වා දීලා තිබෙනවා. මේ හඳුන්වා දීම තුළ සියලුම ආකාරයේ ව්‍යාපාරිකයන්ට පුළුවන් තමන්ගේ ගණදෙනු සියල්ලම මේ ECPay හරහා මේ ලංකාක්‍රීය සමාගමේ කාඩ් එක හරහා මහ බැංකු අනුමත ක්‍රමයට ක්‍රියාත්මක කරන්න. අපි මේ අවස්ථාවේ රටේ ඉන්න සුළු පරිමාණ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අපි මේ පණිවිඩය දෙන්න ඕනි. මේ අය බැංකුවකට ගියාම ඒ අයට එයාගේ ආදායම ඒ අයගේ වියදම පිළිබඳව වාර්තා ඉදිරිපත් කරන්න බෑ. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ ගිණුම් තියන්නේ නැහැ. ඒගොල්ලන්ගේ මුදල් බැංකුවට තැන්පත් කරන්නේ නැහැ. නමුත් මේ කියන කාඩ්පත් හඳුන්වා දීම තුළින් ඒ අයට ඉතා විශාල සාධාරණ ඉෂ්ට වෙන බව රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ ව්‍යාපාරිකයන් දැනගත යුතු වෙනවා. ඒ වගේම තමයි මේ අන්තර්ජාතික යෝජනා ක්‍රමවල ගෙවීම
කරන මාදි.
මේ බැංකු විසින් අය කරනු ලබන කොමිස් මුදල් අවම කර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිමත් කරන්න පුළුවන් දිරිමත් කරනු ඇත. මුදල් ගැනීම සඳහා දේශීයව දේශීය පද්ධති ගෙවීම් කිරීම, දේශීය බැංකු කාඩ්පත් භාවිතා කිරීම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට ඉතා විශාල ආර්ථික වාසියක් ගෙන දෙනවා. දැනට කාර්යසභා සභාපතිතුමනි, මේ ජාත්‍යන්තර කාඩ්පත් භාවිතය තුළින් ලංකාවට වර්ෂයකට රුපියල් බිලියන 10ක ආදායමක් අහිමි වෙනවා. ලංකාවේ බැංකු පද්ධතියට එන්නෙත් නැහැ, දේශීය ව්‍යාපාරිකයන්ට අයිති වෙන්නෙත් නැහැ. මේ මුදල් මුළුමනින්ම රටෙන් එළියට යනවා. මේ දේශීය කාඩ්පත් පාවිච්චි දිරිගැන්වීම තුළින් සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ සහ ගෘහස්ත ගණදෙනු කරන අයටත් මේ රට තුළ වර්ෂයකට රුපියල් බිලියන 10ක් ඉතුරු කරගන්න පුළුවන් කියන පණිවිඩය මම මේ අවස්ථාවේ දෙන්න කැමැති. ඒ වගේම තමයි බැංකු අංශයේ සංඛ්‍යාලේඛන වලට අනුව ගත්තාම මේ ගණදෙනු වලින් 75% 80% සිද්ධ වෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නෙමෙයි. මේ සම්පූර්ණ ගණදෙනු සිද්ධ වෙන්නේ සිංහල හා දෙමළ මාධ්‍ය පාවිච්චි කරලා. ඒ කියන්නේ මේ දේශීය ගණදෙනු කරුවන් තමයි මේ රුපියල් බිලියන 10ම රටෙන් එළියට යවන්නේ. ඒක ආරක්ෂා කරගන්න මේ වැඩපිළිවෙළ සඳහා අපි සමත් වෙන්න ඕනි. ඒ වගේම තමයි බැංකු ක්‍රමය තුල සංසරණය වෙන මුදල් ප්‍රමාණය විධිමත් බැංකු ශාස්ත්‍රයට බැංකු පද්ධතිය ඇතුළත් වෙනවා. මේ ක්‍රියාත්මක වීම හරහා ඒ හරහා සමස්ත රටේ ඉන්න ව්‍යවසායකයන්ට ඉතාමත්ම සංකීර්ණ ක්‍රමයෙන් බැහැර වෙලා තමන්ගේ ගනුදෙනු බැංකු වලට ඉදිරිපත් කරලා ණය මුදලක් ලබා ගන්න, අපයක් සනාත කරගන්න, බැංකුවකින් ලීසින් පහසුකම් ලබා ගන්න අවස්ථාව උදා වෙනවා. ඒ වගේම තමයි මේ කියපු ආකාරයේ සංශෝධන ටික ඉතාම කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවටත් මම මේ අවස්ථාවේදී දැනුම් දෙන්න කැමැති. ඒ වගේම තමයි අපේ ආචාර්යතුමා කිව්වා වගේ රේගු දෙපාර්තමේන්තුවට
Honorable member, your time is up. Please wind up.
One minute. රේගු දෙපාර්තමේන්තුවට හා සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් ව්‍යුහයන්ට කරන ලද ව්‍යසනය පිළිබඳවත් යමක් ප්‍රකාශ කරන්න අවශ්‍යයි. මේ කියන විපක්ෂයේ අද ඉන්න මේ කියන ආර්ථික ඔස්තාරලා ඒ ආයතන දෙකෙන් එකතු කරගන්න පුළුවන් ආදායමත් එකතු කරගන්න බැරි වෙන ආකාරයට ඒ ආයතන අකර්මණ්‍ය කරලා තියෙන්නේ කාර්යසභා සභාපතිතුමනි. ඒ පිළිබඳව අපි කරුණු සහිතව මේ සභාවට ඉදිරිපත් කරන්න සූදානම්. මට වෙලාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුති.
Thank you very much. Honorable Charles Nirmal Nadan, you have 14 minutes.
நன்றி. தலைமை தாங்குகின்ற குழுக்களின் பிரதி தவசல் அவர்களே, இன்று உற்பத்தி வரிகள் தொடர்பாக கௌரவ பிரதமர் அமைச்சர் நிதியமைச்சருமாக இருக்கின்ற மஹிந்த ராஜபக்ச அவர்களுடைய அமைச்சின் கீழ் வருகின்ற இந்த உற்பத்தி வரிகள் தொடர்பாக இன்று பேசுகின்ற போது குறிப்பாக கௌரவ பிரதமர் அவர்களுக்கு ஒரு பிரதமருடைய கவனத்திற்கு ஒரு விடயத்தை குறிப்பிட விரும்புகின்றேன். உற்பத்தி வரிகள் தொடர்பாக நாங்கள் சட்டங்கள் இயற்றுவதற்காக தற்பொழுது இந்த உயரிய சபையில் விவாதித்துக் கொண்டிருக்கின்ற இந்த போது, குறிப்பாக வடமாகாணத்தில் கடத்தொழிலாளர்கள் அவர்களுடைய தங்களுடைய மீன்பிடியை மேற்கொள்வதற்கு அவர்கள் அந்த உற்பத்தி பொருட்களை அவர்கள் தங்களுடைய வாழ்வாதாரமாக மன்னார், முல்லைத்தீவு, கிளிநொச்சி, யாழ்ப்பாணம் போன்ற மாவட்டங்களில் இருக்கின்ற கடத்தொழிலாளர்கள் தங்களுடைய இயல்பான முறையில் தங்களுடைய கடத்தொழிலை மேற்கொள்ளாத வகைக்கு இந்தியாவினுடைய இழுவை படகுகள் மிகவும் தொடர்ச்சியாக அண்மை காலமாக தொடர்ச்சியாக எங்களுடைய மீனவர்களுக்கு மீனவ படகுகளுக்கு சேதாரத்தை ஏற்படுத்துவதும் எங்களுடைய கடல்களில் வந்து எங்களுடைய வளங்களை அவர்கள் சூறையாடி செல்வதும் எங்களுடைய கிட்டத்தட்ட இந்த 4 மாவட்டங்களில் இருக்கின்ற கடத்தொழிலாளர்கள் மிகவும் ஒரு வாழ்வாதார ரீதியில் பின்னுக்கு தள்ளப்பட்டுகின்ற இந்த நிலையை கௌரவ பிரதமருடைய கவனத்திற்கு கொண்டு வர விரும்புகின்றேன். வடக்கை சார்ந்தவர் மீன்பிடி அமைச்சராக இருக்கின்ற போது இன்று கூட மன்னார் மாவட்டத்தில் பேசாலை என்ற கிராமத்தில் கடத்தொழிலாளர்கள் இந்தியன் இழுவை படகுக்கு எதிராக காலை 8:30 முதல் பிற்பகல் 2 வரை ஆர்ப்பாட்டம் செய்திருந்தார்கள். அந்த ஆர்ப்பாட்டத்தில் மதகுருக்கள், அரசாங்க திணைக்கள அதிகாரிகளும் போய் அங்கு கதைத்ததாக நான் அறிகின்றேன். ஆனால் இந்த அரசாங்கத்தினுடைய செயல்பாடுகளில் மிகவும் ஒரு வடமாகாணத்தில் இருக்கின்ற கடத்தொழிலாளர்கள் அந்த கடலில் உற்பத்தியாகின்ற மீன்களை, எங்களுடைய பிரதேசத்தில் உற்பத்தியாகின்ற அந்த மீன்களை கடத்தொழிலாளர்கள் தாங்கள் பிடித்து தங்களுடைய வாழ்வாதாரத்தை கொண்டு செல்ல முடியாத சூழ்நிலை இருக்கிறது. இந்த சூழ்நிலையில்தான் உற்பத்தி வரிகள் தொடர்பாக இந்த சபையில் நாங்கள் பேசிக் கொண்டிருக்கின்றோம். கௌரவ தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, தங்களுடைய மாவட்டமும் இந்த இந்தியர் இழுவை படகுகளால் பாதிக்கப்பட்டுக் கொண்டிருக்கிறது. ஆகவே கௌரவ பிரதமர் அவர்களுடைய கவனத்திற்கு நீங்களும் இதுபடியும் தொடர்பாக கொண்டு வர வேண்டும். இன்று இந்த பாராளுமன்றம் முடிந்த பிற்பாடு கூட அவரை நேரில் கதைப்பதாக இருந்தால் கூட நான் அதுக்கு தயாராக இருக்கிறேன் என்று சொன்னால், அங்கிருக்கின்ற மக்கள் கடல் தொழிலுக்கு செல்ல முடியாத வகையில் அவர்கள் தங்களுடைய வீடுகளில் இருக்கின்ற சூழ்நிலை இருக்கிறது. ஆகவே அரசாங்கம் என்ற வகையில், வடக்கை சார்ந்தவர் கடத்தொழில் அமைச்சர் என்ற வகையில், நீங்களும் வடக்கை சார்ந்தவர் என்ற வகையில் இதுக்கு ஒரு நிரந்தரமான ஒரு தீர்வு எடுக்க வேண்டும். இந்த இழுவை படைகள் தொடர்பாக 2018 இந்த பாராளுமன்றத்தில் ஒரு சட்டம் நிறைவேற்றப்பட்டது. அந்த இங்கே சட்டங்கள் நிறைவேற்றப்படுகின்ற சட்டங்கள் அரசாங்கத்துக்கும் அரசாங்கத்துக்கு சார்பானவர்களுக்கும் அது அமுல்படுத்தப்படுகிறதே ஒழிய அந்த சட்டம் முழுமையாக பாதிக்கப்பட்ட மக்களுக்கு அது பயன்பெறுகின்ற பாதிக்கப்பட்ட மக்களுக்கு அந்த சட்டத்தை நடைமுறைப்படுத்தினால் பயன்கள் பெறும் என்றாலும், ஆனால் அரசாங்கத்தை சார்ந்தவர்களுக்குத்தான் அது கூடுதலாக பயன்படுத்தப்படுகிறது என்பதை நான் இந்த சபையில் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். கௌரவ குழுக்களின் பிரதி தவசலவர்களே, இந்த நேரத்தில் மத்திய வங்கியினுடைய ஒரு செயல்பாடு தொடர்பாகவும் தங்களுடைய அரசாங்கத்தினுடைய ஒரு செயல்பாடு தொடர்பாகவும் உங்களுடைய கவனத்தில் கொண்டு வர விரும்புகின்றேன். இந்த COVID-19 தொற்று இலங்கையில் பரவலாக்கப்பட்ட போது அரசாங்கத்தினுடைய ஒரு திட்டமாக, அதாவது வங்கியில் கடன் பெற்றவர்கள் 6 காலங்கள் தங்களுடைய கடன்களை பிந்தி செலுத்தலாம் என்றொரு சுற்றறிக்கை அரசாங்கத்தினால் விடுக்கப்பட்டிருந்தது. அந்த சுற்றறிக்கை விடுக்கப்பட்டதால் அந்த கடன் பெற்றவர்கள் அந்த COVID-19 வைரஸ் தாக்கத்தின் போது தங்களுடைய தொழில்களை செய்ய முடியாத இருந்தவர்கள், விவசாயத்தை செய்ய முடியாமல் இருந்தவர்கள், கடத்தொழிலை செய்ய முடியாமல் இருந்தவர்கள் தங்களுடைய கடன் தொகையை செலுத்த முடியாத போதும் அவர்கள் 6 பின்பு அது இரட்டிப்பு வட்டியாக தங்களுடைய கடன்களை செலுத்த வேண்டிய ஒரு சூழ்நிலை தான் தற்பொழுது இருக்கிறது. கௌரவ ராஜாங்க நிதியமைச்சரும் இந்த சபையில் இருக்கிறார். ஆகவே அந்த அவருடைய கவனத்திற்கும் கௌரவ ஹெசான் சேமசிங்க கௌரவ அமைச்சர் அவர்களும் இந்த சபையில் இருக்கிறார். அவர் இந்த விடயங்கள் தொடர்பாக கவனத்தில் எடுத்து அந்த வட்டியை இரத்து செய்வதற்குரிய நடவடிக்கையை எடுக்க வேண்டும் என்று நான் இந்த நேரத்தில் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். கௌரவ அமைச்சர் அவர்களே, அந்த COVID-19 காலப்பகுதியில் அரசாங்கம் 6 காலங்கள் தவணை வழங்கியது. கடன்களை மீள செலுத்துவதற்கு கால எல்லைகள் அதிகரித்திருந்தது. அந்த கால எல்லைகள் அதிகரித்ததன் பிற்பாடு அவர்கள் வங்கியில் மீள் செலுத்துகின்ற போது அவர்களுக்கு செலுத்த வேண்டிய காலத்திற்குரிய சகலவிதமான வட்டிகளையும் வங்கிகள் அறவிட்டுக் கொண்டிருக்கிறது. ஆகவே இப்ப சாதாரணமாக அரசாங்கத்தினுடைய அறிவுறுத்தல் இல்லாமல் நான் வங்கியில் கடன் செலுத்தாம விட்டாலும் அதே நடைமுறை தான் இருக்க போகிறது. ஆகவே இந்த அந்த COVID-19 காலப்பகுதியில் பாதிக்கப்பட்ட மக்களுக்காக அறிவிக்கப்பட்ட அந்த கடன் எல்லைக்குரிய கால வட்டியை நீங்கள் இரத்து செய்ய வேண்டும் என்பதை இந்த சபையில் நான் கோரிக்கையாக வைக்க விரும்புகின்றேன்.
ඒ වෙලාවේ රටේ තිබ්බ තත්ත්වය අනුව තමයි ඒ සහන අපි ලබා දුන්නේ. එතනදී ඉතා පැහැදිලිව අපි කිව්වා ඒ ණය ගෙවීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන්. හැබැයි තවදුරටත් යම් කණ්ඩායමකට දුෂ්කරතා තියෙනවා නම් අද අගමැතිතුමා බැංකු වලටත් උපදෙස් දුන්නා තව ඒ බැංකු විසින් ලබා දෙන ණය ප්‍රමාණයන් ණය කර ගැනීම ඒවා ඉක්මනට මේ මේ ජනතාවට තවත් සහන ලබා දෙන්න පුළුවන් ආකාරයට කටයුතු කරන්න කියලා. හැබැයි අපි කිසිම අවස්ථාවක පොලිය කපා හරිනවා කියලා කිව්වේ නැහැ. ඒ ගෙවීම මාස 6කට අපි කල් දාලා තිබ්බා. කපා හැරීමක් ගැන අපි කතා කරේ නැහැ මාස 6ක් දක්වා.
මාස 6ට ගරවමෙතුමා මාස 6ට ලෝන් ගත්ත නැහැ. එතකොට ණයක පොලිය පොලිය තමයි දැනට තියෙන ප්‍රශ්නේ. දැන් ආණ්ඩුවේ කිව්වට අපි ජනතාවට පොලිය වැටෙනවනේ. මාස 6ට පොලිය එකපාරට ගෙවනකොට මිනිස්සු එපා වෙලා ඉන්නේ.
නෑ එකපාරට මේ පොලිය මාස අපි කල් දාපු මාස 6ේ පොලිය එක මාසයක් ගෙවන්න.
දැන් මම
මොකද මේ බැංකුවේ මන්ත්‍රීතුමා
ලංකා බැංකුව මහජන බැංකුව
හොඳ අපි ඒක දැම්ම හොයලා බලන්නම්. අපි කිසිම අවස්ථාවක උපදෙස් දීලා නැහැ ඒ ණය පවා කිරීමේදී ගෙවන්න තිබ්බ පොලිය එක සැරේට මාස 6කට පස්සේ ගෙවන්න කියලා.
ඒක අමතුමා මම ඉල්ලීම් කරනවා අර මාස 6 පොලිය නැති කරන්න කියලා. ආණ්ඩුවේ බාරගෙන මිනිසුන්ට ඒක උදව් කරන්න කියලා තමයි මම ඉල්ලීම් කරන්නේ.
ඒගොල්ලන්ට කැපිටල් එකට ඒගොල්ලන් ගත්ත ප්‍රාග්ධනයට තමයි මේ සහනය ලබා දුන්නේ. එතකොට පොලිය කපා හැරීමක් ගැන අපි කතා කරේ නැහැ. හැබැයි ඊට අමතරව යාලගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න අවශ්‍ය පසුබිමක් හදන්න අපි 104 කාරක ප්‍රාග්ධනයක් ඒගොල්ලන්ට ලබා දීලා තියෙනවා. එතකොට මේ වෙනකොටත් ඒ කාරක ප්‍රාග්ධනය නිකුත් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් වෙනකොට මහ බැංකුව බිලියන 100කට වඩා ඒ කාරක ප්‍රාග්ධනය වෙනුවෙන් මුදල් නිකුත් කිරීම කරලා තියෙනවා කරපු ඉල්ලීම් අනුව. ඉතින් ඒ හින්දා ඒගොල්ලන්ට ඒ ඉල්ලීම කරලා කාරක ප්‍රාග්ධනය ගන්න පුළුවන් 104 පොලියට. එහෙම නැතුව අපි කිසිම අවස්ථාවක ණය පමා කිරීමේදී ඒ ඒ ඒ ගෙව්වේ නැති ප්‍රමාණය එක මාසක අය කරන්න කියලා නැහැ. හැබැයි ඔබතුමා මොන ප්‍රදේශයේද මේ මේ ප්‍රශ්න තියෙනවා කියලා කියන්නේ?
බන්නි ඩිස්ත්‍රික්.
හොඳයි ඒක අපි බැංකු දෙකටම රාජ්‍ය බැංකු දෙකටම ලංකා බැංකුවට මහජන බැංකුවට විමසීමක් කරන්නම්. එතන එකසරේට අය කිරීමක් කරනවා නම් අපි ඒක නිවැරදි කරලා
කියනවා. නන්රි රාජාංග අමාත්‍යවරුගලේ ගරු අමාත්‍යතුමා විනාඩියක් මට මේ මම දැන් ඉස්සෙල්ලා කතා කරේ අර ඉන්දියන් රෝලර් සම්බන්ධයෙන්. ඉන්දියන් රෝලර් සම්බන්ධයෙන් මම තව ටිකෙන් ඉස්සෙල්ලා කතා කරා. උත්තරේ මන්නාරමේ මුල්ලතිව කුළුණචි ජක්නා ඒ කට්ටියට මූතට යන්න බැරි කමක් තියනවා. ඉන්දියන් රෝලර්ස්ලා ගැමදාම ඇවිල්ලා ප්‍රශ්න දානවා. එතකොට අද මන්නාරමේ පේසාලේ ප්‍රදේශයේ පෙළපාලිය ගියා. දැන් දීවර කට්ටිය දැන් ඒකට ඉන්දියන් රෝලර් එකේ නවත්තන්න කියලා.
ගරු මන්ත්‍රීතුමා දැන් මම පෙරේද දවසේ මන්නාරමේ හිටියේ. ඔබතුමා කිව්වා වගේම මන්නාරමේ වෙඩිතලතිව් ප්‍රදේශයේදී මම ඒක නිරීක්ෂණය කරා. අතරම ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි අපි මේ පිළිබඳව නාවික හමුදාවත් දැනුවත් කරා. අතිගරු ජනාධිපතිතුමත් දැනුවත් කළා තියෙන්නේ. විශේෂයෙන්ම ආරක්ෂක කවුන්සිලයේදී නැවත වතාවක් අර පහුගිය දින කීපේ නාවික හමුදාව විශේෂයෙන්ම අපේ අර මුහුදේ තිබුණු නිව් ඩයමන්ඩ් නෞකාවේ කටයුතු වලට විශාල පිරිසක් යොදවන්න සිද්ධ වුණා. ඒ නිසා යාත්‍රා අපිට තිබුණෙත් නෑ පහසුකම්. ඒ වගේම COVID-19 අනතුරත් එක්ක අපිට පොඩි ගැටලුවකුත් තියෙනවා අර ඔවුන් අත්තරංගුවට ගැනීමේදී කොහෙද රඳවලා තියාගන්න කියලා. ඒ නිසා දැන් යම් යම් නිරීක්ෂණ කටයුතු සිද්ධ වෙනවා. ඉදිරි දින කීපෙදී ඒ ප්‍රදේශයේ වැඩි ආරක්ෂාවක් යෙදවෙනවා.
කාංජන මන්ත්‍රීතුමා බොහොම ස්තුතියි. අනිත් එක දැන් ඔයක් ඇමතුමා කියන්නේ අර ජනාතුමා නේවිත කියලා එහෙම අඩු කරන්න පුළුවන්ද කියලා. මම බලුවා මම මන්නාරමේ. එතකොට දැන් මාස දෙක තුනක් බලනකොට දැන් තමයි වැඩි ළඟට එන්නේ ඉන්දියන් රෝලර්ස්. ඉස්සෙල්ලාට වැඩියේ ළඟට ඇවිල්ලා දැන් නේවියේ මම මාසයෙන් ඇතුලේ එක දවස තමයි නේවියේ ඒකටියට ප්‍රශ්න දැම්මේ. අනිත් දවසට මුකුත් කරන්නේ නැහැ. අපිට සැක තියනවා දැන් ඉන්දියාව රජයට මොනවාරි බය වෙලා එහෙම කරන්න නැතුව ඉන්නවා කියලා දන්න. ඒක තමයි ප්‍රශ්නේ. දැන් අපි ඩිස්ත්‍රික් හතරම
නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි මම හිතන්නේ කිසිම බියක් තියාගත යුතු නැහැ මේ ආණ්ඩුව යටතේ. එම බිය වෙච්ච කාලවල තිබුණා. නමුත් අපි කිසිම අපි වගකීමෙන් කියන්නේ මන්ත්‍රීතුමා ඔබතුමා කියපු ප්‍රශ්නය හරි පහුගිය දින කීපය ඇතුලේ යම් යම් වර්ධනයක් වෙලා තිබුණා. ඒ පිළිබඳව අපි ඊයේ දවසෙත් නාවික හමුදාපතිතුමාට කතා කරා. ඒ ප්‍රදේශයේ වැඩි ආරක්ෂාවක් යෙදවීම සඳහා දැන් අපි කටයුතු කරනවා. අපේ මුහුදු සීමා උල්ලංඝනය කරන පිරිස් ඉන්නවනම් අපි අත්අඩංගුවට ගන්න අපි ඉදිරියේදී ඒ සියලු දෙනා අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා. එස ඔබතුමා තව මොන හරි එහෙම තියෙනවා නම් ප්‍රශ්නක් අපිට ඉදිරිපත් කරන්න අපි මම පෙරේද දවසේ ගියාට පස්සේ තමයි ඒක අත්‍තරම නිරීක්ෂණය
වුණේ දැන් ඔයගොල්ලෝ අපි ප්‍රදේශ එනකොට අපිටත් කියන්න අපි අපිට තියෙන ප්‍රශ්න ටික ඔයගොල්ලෝට දැනුම් දෙන්න
ඊළඟ සැරේ එනකොට අපි කියන්නම් ඔබතුමාට
නන්ද ඉන්දියාවට එන්න උදව් කේක්‍රද එන්න උදව් කේක්‍රද
ඔනරබල් මෙම්බර් යු හැව් 1 මෝ මිනිට් ආ
நீங்க தராட்டி நீங்க தர வேண்டியதை நீங்க தராட்டி அவர்கிட்ட தான் கேட்கணும் நீங்க தந்தா கேட்க மாட்டோம் நானே தான் கரு அமைத்துமா அப்பி ஜனதாவட்ட ஏக தக்கம வினாய் ஏக தக்கம வினஸ்கல பலண்டோனி
Honorable Member, your time is up. Please wind up.
It isn't a point. Nandri.
Thank you.